දුවේ පුතේ, ඔන්න දැන් අපි ඉගෙන ගත්ත සමාධි බුද්ධ ප්‍රතිමා. මතකනේ, දැන් අපි තවත් බුදු පිළිමයක් ගැන කතා කරමුද? අපි දැන් කතා කරන්නේ නම් අනුරාධපුරයේ තියෙන තවත් මේ වගේම බුදු පිළිමයක් ගැන. මොකද්ද? තොලුවිල බුදු පිළිමය. අනුරාධපුරයේ තොලුවිල කියලා ගමක් තියෙනවා. මේ තොලුවිල ගමෙන් තමයි මෙන්න මේ බුදු පිළිමය හොයාගෙන තියෙන්නේ.
දැන් මේ තොලුවිල ප්‍රදේශයේ හඳුන්වන්නේ නිවන්තක චෛත්‍ය කියලා.
අනුරාධපුර යුගයේම, ඒ කියන්නේ ක්‍රිස්තු වර්ෂ 7 වන සියවසට තොලුවිල බුදු පිළිමය අයත් වෙනවා. ක්‍රිස්තු වර්ෂ 7 වන සියවසට තොලුවිල බුදු පිළිමය අයත් වෙනවා.
මේ තොලුවිල බුදු පිළිමයත් හින්දි පිළිමයක් නේද?
ඔව්, අපි කතා කළ සමාධි බුද්ධ ප්‍රතිමා වගේම වීරාසන ක්‍රමයට ඉඳගෙන ඉන්න ඉරියව්ව දක්වලා තියෙන්නේ.
මේ තොලු
දෑතින් පෙන්වන මුද්‍රාව ධ්‍යාන මුද්‍රාව. මතකනේ, සමාධි ප්‍රතිමාවෙත් තියෙන්නේ මේ පිළිමය. නෙලා තියෙන්නේ තිරිවාණ පාසාන විශේෂයකින්. මේ තිරිවාණ වර්ගය ටිකක් රෝස පාටයි.
මෙම තොලුවිල බුදු පිළිමයත් පූර්ණ උන්නතව බුදු පිළිමයක්.
ඔව්, පූර්ණ උන්නතව නෙලීමේ ශිල්ප ක්‍රමයට තමා නෙලලා තියෙන්නේ. මේ තොලුවිල බුදු පිළිමේ ඉතා ප්‍රසන්න උපසාන්ත බවක් පෙන්නනවා. අර සමාධි බුද්ධ ප්‍රතිමා වගේම තමයි.
ලබසවන් අඩවන්නේත් තොලුවිල බුදු පිළිමේ දක්නට ලැබෙනවා.
ඔව් පුතේ, මෙම මේ පිළිමය, මේ බුද්ධ පිළිමය අඩි 5යි අඟල් 9ක් උස හිඳි පිළිමයක්.
තොලුවිල බුදු පිළිමයත් අක්බම්බරු විලාසයට තමයි කෙස් දක්වලා තියෙන්නේ.
ඔව්, අර අපි කතා කරේ අක්බම්බරු විලාසය කියන්නේ ක්‍රේල් වෙච්ච කොඩිය. මේ බුදු පිළිමේ දකින්න හම්බෙන්නේ අක්බම්බර කේස කලාපයක්. චීවරයත් ඒකාංශ කරලා රැලි පෙනෙන්නේ නැති අයුරින් තමයි නිර්මාණය කරලා තින්නේ. චීවරය මේ නිසා ඇඟටම ඇලින වගේ තමයි පෙන්වන්නේ. ඒක අනුරාධපුරයේ තියෙන චීවර දක්වලා තියෙන එක ක්‍රමයක්. මතකනේ, මං සමාධි බුද්ධ ප්‍රතිමාවෙත් කිව්වා.
ගුප්ත සම්පදායේ ලක්ෂණ මෙම ප්‍රතිමාවෙනුත්, ඒ කියන්නේ මේ තොලුවල බුදු ප්‍රතිමාවෙත් දක්නට ලැබෙනවා කියලා විද්වතුන් කියනවා.
ඕ, අපි දැන් ඉස්සෙල්ලා කතා කළ සමාධි බුද්ධ ප්‍රතිපාවේ වගේම තමයි තොලුවිල බුදු මෙලිමේ දකින්න හම් වෙන්නේ ගුප්ත සම්ප්‍රදාය. අද මේ තොලුවිල බුද්ධ ප්‍රතිමාව තියෙන්නේ කොළඹ කෞතුකාගාරේ. කොහෙද පුතේ? කොළඹ කෞතුකාගාරේ. අපි දැන් මේ ගීතයත් අහලා බලමුකෝ. හොඳට අහගන්න.
තරම් සියුමැලිද කළුගල් හිතන්නටවත් බැරි නිසා මම ගියා අවකන බුදුන්ටත් දැස් දුන් මිනිසා සොයා දැස් දුන් මිනිසා සොයා කලාවැමළඟ ඉලුක් හෙවනක මැටි පිලක පැදුරක් නෙලා රිදුම් පිරිමදිමින් මලයි ඔහු මැරෙන ඉපදෙන රළදිහා මැරෙන ඉපදෙන රළදිහා කොතැනද කියා මා ඇසුවිට ඉනෙපුනා ඔහු තවම තනිකඩ ඇයි කියා තවම තනිකඩ ඇයි කියා මේ තරම් සියුමැලිද කළුගල් හිතන්නටවත් බැරි නිසා මම ගියා අවකන බුදුන්ටත් දැස් දුන් මිනිසා සොයා දැස් දුන් මිනිසා සොයා
දැන් අපි අනුරාධපුරයේ තියෙන අනුරාධපුර යුගයට අයත් අවකන ප්‍රතිමාව ගැන කතා කරමු.
සින්දුව හොඳට ඇහුවා නේද නංගි මල්ලි? සුනිල් එදිරිසිංහ මාමා තමයි ඒ ගීතය කියන්නේ.
ඔව්, සුනිල් එදිරිසිංහ මහතා කිව්ව ඒ ගීතෙන් කළුගල කොතරම් ජීවමාන විදියට නිර්මාණය කරලා තියෙන බව පේනව නේද? ඇහෙනව නේද? අවකන බුද්ධ ප්‍රතිමාව හිටි බුදු පිළිමයක්. සින්දුවේ කිව්වේ මේ බුදු පිළිමේ තියෙන කලාවවාසල අවකන කියන ගමේනේ. මේක පිහිටි කළුගලක, ඒ කියන්නේ එතනම තියෙන කළුගලක අදි උන්නතව හා ආබද්ධව නෙලලා තියෙන්නේ.
අදි උන්නත නිර්මාණයක් කියන්නේ කුමක්ද?
පුතේ, අදි උන්නත නිර්මාණයක් කියන්නේ, ඔන්න චූටි දූල පුතාලා අහගන්න, අදි උන්නත නිර්මාණයක් කියන්නේ පිහිටි ගලෙන් වෙන් නොකර භාගයකට වැඩියෙන් ගලෙන් මතු කරලා තියෙන කැටයම් වලට. අවකන ප්‍රතිමාව සම්පූර්ණයෙන්ම ගලෙන් මතුවනසේ නිර්මාණය කළ තියෙනවා. හැබැයි පිටිපස්සේ කොටස ගලට යාබද්ධ කරලයි තියෙන්නේ. තේරුණා නේද? පිටිපස්සේ කොටස ගලට යාබද්ධ කරලයි තියෙන්නේ.
මේ බුදු පිළිමේ උස අඩි 39යි, අඟල් 10ක් කියනවා. මේ හිටි බුදු පිළිමය නෙලලා තියෙන්නේ පත්මාසනයක් මත.
නෙළුම් මලක් උඩ. හරි.
ඒ කියන්නේ ගලෙන්ම නෙළුම් මලක් නෙලලා තියෙනවා. ඒ පත්මාසනයත් එක්ක බුදු පිළිමේ උස අඩි 46ක් විතර වෙනවා. හිතන්න කොච්චර උසද කියලා.
ඔව් පුතේ, අමරාවතී සම්ප්‍රදායට තමයි චීවරය දක්වලා තියෙන්නේ. කොහොමද? රැලි ගැඹුරට පෙන්නලා තියෙනවා. ඔව්. අත වැලමිටෙන් උඩට නමලා සිවුර අල්ලගෙන ඉන්න විදියට තමයි නිර්මාණය කරලා තියෙන්නේ. ඔන්න බලන්නකෝ, අත වැලමිටෙන් උඩට නමලා සිවුර අල්ලගෙන ඉන්න විදියට තමයි නිර්මාණය කරලා තියෙන්නේ. ඊට පස්සේ සිවුරු පොට ලස්සනට පහලට වැටෙන විදියට තමයි මේකේ හදලා තියෙන්නේ. අවුකන ප්‍රතිමාව ඔගොල් ළඟ තියෙනවා නම් බලන්නකෝ.
දකුණු අතත් වැලමිටෙන් උඩට නමාගෙන අත්ල දකුණු කන පැත්තට හරවාගෙන ඉන්නවා. මේ මුද්‍රාව අභය මුද්‍රාව කියනවා.
ඔව්, අවුකන බුද්ධ ප්‍රතිමාවේ දක්වලා තියෙන මුද්‍රාව අභය මුද්‍රාවයි. බුදු පිළිමේ අක්බඹර කේස කලාපයක් සමග උස්නීසියක් දකින්න තියෙනවා.
ඒ මත සිරස්පතකුත් තියෙනවා නේද?
ඔව් පුතේ, සිරස්පත බිම වැහිලා තිවිලා තියෙන්නේ. 1870 වර්ෂයේදී ඒක හොයාගත්ත කියලා ලක්දිව බුද්ධ ප්‍රතිමා කියන පොතෙන් මන් දැක්කා. ඒක ලියලා තියෙන්නේ මාලිංග අමරසිංහ මාමා. කොහොම වුණත් සිරස්පත මහනුවර යුගයේ එකතුන බව තමයි විද්වතුන් කියන්නේ.
අවුකන පිළිමය කිස්තු වර්ෂ 5-8-4 කාලයට අයත් නිර්මාණයක් කියලා කියනවා.
ඔව්, කිස්තු වර්ෂ 5-20 අයත් හිටි බුදු පිළිමයක් තමයි අවුකන බුදු පිළිමය කියලා කියන්නේ. අපි දැන් තවත් බුදු පිළිමයක් ගැන කතා කරමුද? ඔන්න දැන් අපි කතා කරන්නේ පන්කුලිය බුදු පිළිමය ගැන. මොකද්ද පන්කුලිය බුදු පිළිමය?
අපි දැන් අනුරාධපුර යුගයටම අයත් තවත් හිඳි පිළිමයක් ගැන තමයි මේ කතා කරන්නේ.
ඕ පුතේ, පන්කුලිය බුදු පිළිමය අනුරාධපුර යුගයේම හම්බ වෙන බුදු පිළිමයක් තමයි මේක. දුවේ පුතේ, පන්කුලිය කියන ගමින් හමු වෙච්ච මේ බුදු පිළිමය නිසා මේකට අපි පන්කුලිය බුදු පිළිමය කියලා කියනවා. මේකේ මුද්‍රාව නම් ටිකක් වෙනස්. ඒ කියන්නේ බුදුරජාණන් වහන්සේ ධර්ම දේශනා කරන අයුරු පෙන්නන ඉතාම සාන්ති රසයෙන් අනෝන බුදු පිළිමයක් තමයි මේ පන්කුලිය බුදු පිළිමය.
අනුරාධපුරයේ පන්කුලිය ගමේ අශෝක රාම කියන විහාරේ දකින්නට පුළුවන් මේ සෛලමය ප්‍රතිමාව තමයි මේක.
මේ බුදු පිළිමයත් හිඳි පිළිමයක්. හොඳයි පුතා, කියන්න බලන්න මේ බුදු පිළිමේ ආසන ක්‍රමය.
පන්කුලිය බුදු පිළිමේ දකින්නට ලැබෙන්නේ වීරාසන ක්‍රමය.
හරියටම හරි. දෑතින් පෙන්වන්න මුද්‍රාව මොකද්ද? දකුණු අතින් විතර්ක මුද්‍රාව. දකුණු අතින් විතර්ක මුද්‍රාව ලියාගත්තද? වං අතින් කටක හස්ත්‍ර මුද්‍රාව පෙන්නවා. වං අතින් පන්කුලියේ බුදු පිළිමේ පෙන්වන්නේ කටක හස්ත්‍ර මුද්‍රාවයි.
දකුණු අතින් විතර්ක මුද්‍රාවත් වං අතින් කටක හස්ත මුද්‍රාවත් පන්කුලිය බුදු පිළිමේ පෙන්වනවා.
පූර්ණ උන්නතව නිර්මාණය කළ තියෙන බුදු පිළිමයක් තමයි මේ පන්කුලිය බුදු පිළිමය.
මේ පන්කුලිය බුදු පිළිමයේ කෙස් දක්වලා තියෙන අක්බඹරු විලාසෙනි. ඒ කියන්නේ කැරලි විදියට තියෙන කොණ්ඩයක් තමයි මේක.
බුදු පිළිමේ චීවරය නැත්තම් සිවුර නිර්මාණය කළා තියෙන්නේ ඇඟටම ඇලුන විදියට. සිවුරේ රැලි දකින්න හම්බ වෙන්නේ නැහැ. බුදුරජාණන් වහන්සේගේ මහා කරුණාව, අධ්‍යාත්මික ගුණය ඉතාමත් හොඳින් මේ බුදු පිළිමේ පෙන්නනවා.
ලබසවන් අඩවන්නේත් උපශාන්ත බව ඉතාම ලස්සනට මේ මූර්තියෙන් පෙන්වනවා.
දුවේ පුතේ, පන්කුලිය බුදු පිළිමය කිස්තු වර්ෂ 5-600 අයත් කියලා සැලකෙනවා. මේ නිසා අනුරාධපුර යුගයට තමයි මේ බුදු පිළිමය අයත් වෙන්නේ. ඒ විතරක් නෙමේ, ගුප්ත කලා ශෛලියේ ලක්ෂණ පන්කුලිය බුදු පිළිමයෙන් දකින්න පුළුවන්. මොකද්ද? ගුප්ත කලා ශෛලියේ ලක්ෂණ පන්කුලිය බුදු පිළිමයෙන් දකින්න පුළුවන්.
හොඳයි නංගියේ මල්ලියේ, අපි අද ඉගෙන ගත්තේ අනුරාධපුර යුගයට අයත් ශෛලමය බුදු පිළිමය මොනවාද කියලා බලමු.
සමාධි බුදු පිළිමය.
මහමෙවුනා උයනේ තියෙන වීරාසන ක්‍රමයට වැඩ හිටින සමාධි බුදු පිළිම වහන්සේ.
තොළුවිල බුදු පිළිමය.
හිඳි පිළිමයක් වන තොළුවිල බුදු පිළිමය ගුප්ත සම්ප්‍රදායේ ලක්ෂණ පෙන්වනවා.
අවුකන පිළිම වහන්සේ.
කලාවැව ළඟ තියෙන හිටි බුද්ධ ප්‍රතිමාව තමයි මේ අවුකන බුද්ධ ප්‍රතිමාව. මහා පුරුෂ ලක්ෂණ පෙන්වන කිස්තු වර්ෂ 5ත් 8ත් කාලයට අයත් වන විශාල බුද්ධ ප්‍රතිමාවක්.
පන්කුලිය බුදු පිළිමය.
පන්කුලිය ගමේ අශෝකරාම විහාරයේ දක්නට ලැබෙන හිඳි පිළිමයක් තමයි මේක. පන්කුලිය බුදු පිළිමය බුදුරජාණන් වහන්සේ ධර්ම දේශනා කරන අයුරු දක්වනවා.
අපි දැන් මේ ගීතය හමු. දැන් පොළොන්නරුවට යමු.
අප මහා පැරකුම්බා රජතුමා සිටි කාලයට තමයි යන්නේ.
මහසෙනවේ, අපේ මහා පැරකුම්බා රජතුමා කොයි ඉසව්වේද ඉන්නේ? මේ කියන විටම මෙතුමා මේ ඉන්නේ.
කුමරිය, කුමකටද මේ උත්තරාරාමයේ පැත්තේ පැමිණියේ?
මහරජතුමනි, මටත් ආස හිතුණා මේසා විශාල ගල් පර්වතයක බුදු පිළිම නෙලන හැටි බලන්න. රජතුමනි, මේ ගලේ බුදු පිළිම කීයක් නෙලන්න ඔබතුමා හිතනවද?
කුමරිය, ඔබ සිටින පැත්තේ හිඳි පිළිම දෙකක්, මැද හිටි පිළිමයක්, අර දිගට තියෙන වැඩිපුර උස නැති ගල පැත්තේ සැතපේ බුදු පිළිමයක් හදනවා. ඒ කියන්නේ පිළිම හතරක්.
අනේ සාදු මහරජතුමනි, ගලේ දකුණු පැත්තට වෙන්න හදන බුදු පිළිමය වීරාසන ක්‍රමයට ධානි මුද්‍රාවෙන් නේද නිර්මාණය කළ තින්නේ? දැනටමත් වැඩ ඉවරයි නොවේ මහරජතුමනි. දෙවෙනි ගුහාව විශ්වකර්ම ගුහාවක් වගේනේ. බුදු පිළිමේ ඉතිරි කරගෙන මේ ගල හාරගෙන යන හැටි. සාදු සාදු සාදු. දුවේ පුතේ, හතේ දෙකේ දෙක ක්‍රියාකාරකම යටතේ එන පොළොන්නර යුගයේ ශෛලමය ප්‍රතිමා අගයමු කියන පාඩමයි දැන් කතා කරන්නේ.
ඇහුණ නේද නංගි මල්ලි, අපි කළ ඒ පුංචි නාට්‍ය.
දොළොස්වන සියවසේ පොළොන්නර යුගයේදී මහා පෙරකුම්බා රජතුමා තමයි ගල් විහාරය කරලා තියෙන්නේ.
ගල් විහාරයට උත්තරාරාමයත් කියනවා නේද? මට ඇහුණා කුමරිය කියනවා.
ඔව්, ගල් විහාරයට උත්තරාරාමය කියලා කියනවා. ගල් විහාරය කියන නම හැදිලා තියෙන්නේ බුදු පිළිම හතරක් එකම ගලක නෙලලා තියෙන නිසයි.
මහායාන ලක්ෂණ මේ පිළිම වලින් පේනවා කියලා කියනවා.
ඔව් පුතේ, අපි ඉස්සර කතා කළ සමාධි බුදු පිළිමය, තොළුබිල බුදු පිළිමය වගේ අනුරාධපුර බුදු පිළිම වල දකින්න තියෙන්නේ මහා කරුණාවනේ. නමුත් ගල් විහාරේ බුදු පිළිම වල දකින්න තියෙන්නේ වීරත්වය, බුදුරජාණන් වහන්සේගේ දස බලගුණය වගේ දේවල්.
එතකොට ගල් විහාරේ නැත්නම් උත්තරාරාමේ එකම ගලක බුදු පිළිම හතරක් තියෙනවා. ඒවා නම් හිඳි පිළිම නැත්නම් ඔත් පිළිම දෙකයි, හිටි පිළිම එකයි, සැතපි පිළිම යයි.
ඔව්, පළවෙන බුදු පිළිමේ හිඳි පිළිමයක්. අදි උන්නතව තමයි නෙලල තියෙන්නේ. වීරාසන ක්‍රමයට ඉඳගෙන ඉන්න ඉරියව්වට තමයි මේ පළවෙනි බුදු පිළිමේ නෙලල තියෙන්නේ. ඒ විතරක් නෙමෙයි, අත්වලින් පෙන්නන්නේ ධ්‍යාන මුද්‍රාව.
මේ බුදු පිළිමය වැඩ ඉන්නේ ආසනයක් මත.
ඔව්, වැඩ සිටින ආසනයේ සිංහ රූපයකුයි වජ්‍ර සංකේතයකුයි තියෙනවා. ඒ නිසා වජ්‍රාසනය කියලා කියනවා. දුවේ පුතේ, අපි ඊළඟට යමුද? ගල් විහාරයේ දෙවන ප්‍රතිමා පිළිමය බලන්න. මේ පිළිමය මොන වගේද? මේ ප්‍රතිමාවත් හරිම සුවිශේෂී පිළිමයක්. ඒ ඇයි දන්නවද? අර කුමරිය කිව්වේ විශ්වකර්ම ගුහාව කියලා. ඒ කියන්නේ පුතේ, බුදු පිළිමයයි තවත් නිර්මාණයි ඉතුරු වෙන විදියට ගල හාරගෙන ගිහිල්ලා තියෙන්නේ. හිතාගන්නත් බෑ නේද? ඒ නිසා මේකට විශ්වකර්ම ගුහාව කියනවා. තවත් නමක් තියෙනවා, විද්‍යාදර ගුහාව කියලා.
අපේ ගල්වඩුවෝ කොච්චර දක්ෂ වෙන්නේ නැද්ද මේ වගේ නිර්මාණයක් කරන්න?
අපි කලින් කතා කර ප්‍රතිමා වගේම ධ්‍යාන මුද්‍රාවෙන් යුතුව වීරාසන ක්‍රමයට තමයි මේ ප්‍රතිමාව දක්වලා තියෙන්නේ. මේ පිළිමයත් ආසනයේ වජ්‍ර සංකේතයක් සහ සිංහ රූප කැටයම් කරලා තියෙනවා.
ප්‍රතිමාව නෙලලා තියෙන්නේ අදි උන්නත ශිල්ප ක්‍රමයට.
ඕ පුතේ, මේක දක්වලා තියෙන්නේ අදි උන්නත ශිල්ප ක්‍රමයට. අපි දැන් යමු විශේෂයෙන් සුවිශේෂී පිළිමයක් ගැන. තුන්වන පිළිමේ දන්නවද ඒක කොහොමද කියලා? ඒක හිටි පිළිමයක්. ගල් විහාරේ හිටි පිළිමය. පිහිටි පර්වතයේ හැඩයට ගැළපෙන්නනේ මේ ප්‍රතිමා හතරම නිර්මාණය කරලා තියෙන්නේ. ඉතින් උසම තැන තමයි හිටි පිළිමය නෙලලා තියෙන්නේ. ලංකාවේ දකින්න ලැබෙන ඉතාම විරල මුද්‍රාවකින් තමයි මෙන්න මේ පිළිමේ අත් දෙක ලෙනලා තියෙන්නේ.
සේනරත් පරණවිතාන මහතා කියනවා මේ දැක්වෙන්නේ පරදුක්ක දුක්ඛිත මුද්‍රාව කියලා.
මොකද්ද පුතේ මේ පරදුක්ක දුක්ඛිත මුද්‍රාව කියන්නේ? අනුන්ගේ දුකේදී කම්පාවීම මෙම මුද්‍රාවෙන් පෙන්නනවා කියලා තමයි සෙනරත් පරණවිතාන මහතා කියන්නේ. බුදුන් වහන්සේගේ මහා කරුණාව පෙන්නනවා කියනවා.
අනිමිස ලෝචන පූජාව නිරූපණය කරනවා කියලත් මතයක් තියෙනවා.
පුතේ, මේ හිති බුදු පිළිමය පద్මාසනයක් මත තිබංග ලක්ෂණ සහිතව තමයි නෙළලා තියෙන්නේ. අධි උන්නත ශිල්ප ක්‍රමයට නිර්මාණය කළ තියෙනවා. ඒ විතරක් නෙමෙයි ප්‍රතිමාවේ චීවරය දක්වලා තියෙන්නේ දිත්ත රේඛා වලින්. ඒ කියන්නේ රේඛා දෙකින් දෙක. මේ පිළිමය ලක්ෂණ අනෙක් බුදු පිළිම වලටම සමානයි. මුහුණේ ස්වභාවය, අක් බඹරු කෙස්, ලම්බ සවන්, උස්නීසය, ඒ වගේ ඒවලුත් එක්ක පద్මාසනයක් නැත්තම් නෙළුම් මලක් උඩ තමයි මේ බුදු පිළිමය වැඩ ඉන්නේ.
තවත් කාරණයක් තියෙනවා. අපට දැන් මේ පිළිම නිරාවරණය වෙලා පෙනුනට මේ පිළිම තිබිලා තියෙන්නේ වෙන වෙනම. ඒ කියන්නේ පිළිම ගෙවල් ඇතුලේ කුටි තුල.
දුවේ පුතේ, ගල් විහාරයේ නෙළලා තියෙන පිළිම අතරින් විශාලම පිළිමය ගැනයි දැන් අපි කතා කරන්නේ. මොකද්ද දැන් අපි කතා කරා? ඉඳි පිළිම දෙකක් ගැන කතා කරා, හිටි පිළිම ගැන කතා කරා. ගල් පර්වතයේ බෑවුම් වන කොටසෙ තියෙනවා ඊළඟ පිළිමය. ඒක තමයි සැතපි පිළිමය.
මේ ප්‍රතිමාව සැතපෙන ඉරියාවෙන් තමයි ඉන්නේ,
නෙළලා තියෙන්නේ. ඕ, මේ පිළිමය ගැනත් තියෙන මතවාද දන්නවද? මේ ප්‍රතිමාවෙන් බුදුරජාණන් වහන්සේගේ පරිනිර්වාණය නිරූපණය වෙනවා කියලා කියනවා.
අනෙක් ප්‍රතිමාවල වගේම ඒ ප්‍රතිමාවෙන් සුවිශේෂී ලක්ෂණ කීපයක්ම දක්නට ලැබෙනවා.
ඔයාලා ගල් විහාරේ බලන් ගිය වෙලාවක හොඳින් බලන්නකෝ මම මේ කියන දේවල් තියෙනවද කියලා. මේ පිළිමේ හිස තබාගෙන ඉන්නේ කොට්ටය. කොට්ටයක් ඉවට පුතේ දුවේ, මේක ගලින්නේ නෙල්ලලා තියෙන්නේ. කොයිතරම් දක්ෂව මේක නෙල්ලලා තියෙනවද කියනවනම් අර ඔළුව තිව්වම ඔළුවේ බරට කොට්ටේ යටට එපෙන්නේ. අන්න ඒ විදියට ඉතාම ලස්සනට නිර්මාණය කළ තියෙනවා.
සිරිපතුල් දක්වලා තියෙන්නේ එකක් තරමක් පිටුපසින් පිහිටන ආකාරයට.
ඔව්, ඔය වගේ ලක්ෂණ නිසා තමයි මේ නිර්මාණයෙන් කියන්නේ පරිනිර්වාණය දක්වනවා කියලා. අපි පොළොන්නරුව ගැන නැවත මතක් කරමු. අංක 1 පිළිමය, අංක 2 පිළිමය හිඳි පිළිම. අංක 3 පිළිමය
පරදුක්ඛ දුක්ඛ මුද්‍රාව පෙන්වන හිටි බුදු පිළිමය.
අංක 4 සැතපි පිළිමය. දයාබර දුවේ පුතේ, දැන් අපි කතා කරපු පිළිම ගැන ටික මතකයි නේද? බුදුරජාණන් වහන්සේගේ බුදු පිළිම ගැන තමයි අපි දැන් කතා කරේ. අනුරාධපුර යුගයේ තියෙන බුදු පිළිම හා පොළොන්නරු යුගයේ තියෙන බුදු පිළිම ගැන අද අපි කතා කරා. දැන් චිත්‍රගුරුවරයාත් පාසලීන ඕගලන්ගේ ගුරුවරයාත් මේකට සම්බන්ධ කරගෙන මම ප්‍රශ්නයක් දෙනවා. ඒකට ඕගොල්ලෝ අනිවාර්යයෙන්ම පිළිතුරු ලියන්න ඕනි. මොකද්ද දන්නවද ප්‍රශ්නේ? එහෙනම් ලියා ගන්නකෝ. අනුරාධපුර බුදු පිළිම හා පොළොන්නරුවේ තියෙන අපි කතා කළ බුදු පිළිම වල තියෙන වෙනස්කම් පහකුයි සමානකම් පහකුයි ලියන්න ඕන. මතකනේ, අනුරාධපුර බුදු පිළිම වල හා පොළොන්නරුවේ තියෙන බුදු පිළිම වල සමානකම් හා අසමානකම් පහ බැගින් ලියන්න.